ගරුපක්ෂණයක් තුමා කෙටියෙන්
ගරු අග්‍රාමාත්‍යතුමනි මේ පත්වීම් ලබා දෙන්නට තිබෙන බාධාව නීතිමය කටයුතු සහ උසාවි අධිකරණයේ කටයුතු නම් එය ඉවත්තුණු විගස මේ පත්වීම් ලබා දෙන්නට ඔබතුමියගෙන් ඉල්ලීමක් කරනවා කටයුතු කිරීම ක්‍රියාත්මක කරන්න කියලා.
ගරු අග්‍රාමාත්‍යතුමනි
අනේ ඒක විශේෂයෙන් කරන්න ඕන ඉල්ලීමක් නෙවෙයි. ඒ අනුමැතිය අමාත්‍ය මණ්ඩලය ලබා දීලා තියෙනවා. අපි ඔය නඩු තීන්දුව තත් ප්‍රතිචාර දක්වන්න අපි නීතිපති දෙපාර්තමේන්තුව එක්ක කතා කරනවා. ඉතින් ඒක පිළිබඳ විශේෂ ඉල්ලීමක් කිරීමේ අවශ්‍යතාවය නැහැ. ගරු විපක්ෂ නායකතුමා එක මතු කිරීම ඉතින් ගැන අපි ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි. මීළඟට අනුර කරුණාතිලක ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 14ක කාලයක් තිබෙනවා.
එහෙම ස්තුතියි. මම කැමති මේ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් සාකච්ඡා වෙන මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ පිළිබඳ සාකච්ඡාව මෙන්න මේ විදිහට ආරම්භ කරන්න මේක ආරම්භක යෝජනාවෙත් කියවුණා. අධ්‍යාපනය යනු පැවති හා පවතින සියලු සමාජ අවදීන් විසින් නිර්මාණය කරන ලද දැනුම අත්පත් කරගනිමින් ඒවා බෙදා හරිමින් නව දැනුම නිෂ්පාදනය කරන සංස්කෘතික ක්‍රියාවලියකි. ඒක තමයි මේ ජාතික ජනබල වේගය විසින් ඉදිරිපත් කරපු පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් කියන මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අධ්‍යාපනය පිළිබඳ පූර්විකාවේ සඳහන් වෙන්නේ. ඇතර මෙතන සඳහන් වුණා සමහර වෙලාවට මේ අධ්‍යාපන ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් මේ කතා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ලියවිල්ලක් නැහැ කියලා, බ්ලූ ප්‍රින්ට් එකක් නැහැ කියලා. ඇත්තටම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පදනම් වෙලා තියෙන්නේ මෙන්න මේ අපි 2024දී 2018දී මහජන සාකච්ඡාව ආරම්භ කරලා 2024දී මේ රටේ මහජනතාව විසින් අනුමත කරපු මෙන්න මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් තියෙන පදනම මත තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සඳහන් වෙන්නේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පදනම් වෙලා තියෙන්නේ. හැබැයි මම මේ ක්‍රියාවලිය ගැන කිව්වා වගේ, මේ දැනුම කියන එක කිව්වා වගේ, පැවතිච්ච දැනුම, පවතින දැනුම වෙනුවෙන් තමයි ඒ මත පදනම්ව තමයි අනාගතය සඳහා දැනුම නිෂ්පාදනය වෙන්නේ. ඒ නිසා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හදද්දී, මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය ගෙනද්දී, ඒක මේ එක දවසක එක රැයක පුජ්‍යල කණ්ඩායම් කීපයගේ තනි මතයක් ප්‍රකාශ කරන එකක් නෙමෙයි. මේ දක්වා ඉදිරිපත් කරපු බොහෝ අධ්‍යාපනය සම්බන්ධයෙන් තියෙන බොහෝ අදහස් එකටි කරලා හදපු සාධනීය ප්‍රතිපත්ති මාලාවක්, ප්‍රතිසංස්කරණ යෝජනාවලියක්. මට මතකයි 2018 මහරගම යවුන් රංගාලයේදී ක්ෂේත්‍ර 10ක ප්‍රතිපත්ති සහ සැලසුම් සකස් කරන ප්‍රකාශනයක් ජාතික ජනබල වේගය හැටියට අපි ඉදිරිපත් කරා. එතෙන්දී අපි අඳුරගත්තා එක් ඒ ක්ෂේත්‍ර සඳහා මේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෘත්තීය සමිති නායකයන්, දේශපාලනඥයන්, එක් වෘත්තීන්, ඒ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් එක්ක එකතු වෙලා ඒ ක්ෂේත්‍රවලට ප්‍රතිපත්ති සහ සැලසුම් හදන්නේ කොහොමද, ඒ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල මොනවද කියන එක සමාජයත් එක්ක සාකච්ඡා කළා. මහජන අදහස් විමසමින් ප්‍රතිපත්ති මාලාවක් හදන්න ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි, ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපි එදා පසුගිය ජනාධිපති මැතිවරණයට කලින් තිබෙච්ච ජනාධිපති මැතිවරණයේදී අපේක්ෂාව හැටියට ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරිපත් කරේ. ඒකේ ඉදිරි පියවරක් හැටියට තමයි අපි 2024දී මෙන්න මේ පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරේ. ඒ නිසා අප මට මතකයි මේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අපේ ප්‍රතිපත්ති මාලාව සකස් කරන්න 20කට ආසන්න පිරිසක් ඉදිරිපත් වුණා. විශ්වවිද්‍යාල ආචාර්යවරු, අධ්‍යාපනයේ විවිධ වෘත්තිකයන්, වෘත්තීය සමිති නායකයන්, ශිෂ්‍ය ව්‍යාපාරයේ නියෝජනය කරමින් විවිධ කණ්ඩායම්, ඒ වගේම දේශපාලනඥයන්. ඇත්තටම මට කියන්න සතුටුයි මේ සාකච්ඡාව සඳහා ඉදිරිපත් වෙච්ච කිහිප දෙනෙක්, අගමැතිතුමිය හරිනි අමරසූරිය මැතිණිය, ඒ වගේම අපේ මහින්ද ජයසිංහ නියෝජ්‍ය ඇමතිතුමා, ඒ වගේම විමල් රත්නායක අපේ සභානායක ඇමතිතුමා, ඒ වගේම මමත් මේ ප්‍රතිපත්තිය හදන්න ඉදිරිපත් වෙච්ච ඒ වෙනුවෙන් කටයුතු කර මේ කණ්ඩායම තුල හිටියා. ඒ නිසා මේ කණ්ඩායම් විසින් විවිධ සමාජයේ විවිධ අවස්ථාවල විවිධ දිස්ත්‍රික්කවලට ගමන් කරමින් මහජන අදහස් අරගෙන තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි ඉදිරිපත් කරේ. ඒ වගේම මට මතකයි මේ ප්‍රතිපත්ති මාලාව අපි සකස් කරද්දී ලෝකයේ විවිධ රටවල්වල තියෙන සාධනීය අධ්‍යාපන ප්‍රතිපත්ති හදාරමින් විශේෂයෙන් පින්ලන්තය, ජර්මනිය, වියට්නාමය, දකුණු කොරියාව, නව සීලන්තය, ඕස්ට්‍රේලියාව වගේ ඒ රටවල්වල තියෙන අධ්‍යාපන ප්‍රතිපත්ති වැඩපිළිවෙල සැලසුම් පිළිබඳ අධ්‍යයනය කරමින් තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි ඉදිරිපත් කරේ. ඒ වගේම අපි මෙතෙන්දි සැලකිල්ලට ගත්තා ලංකාව මේ රටේ මිනිස්සු ඒ අවදීන් තුළ විශේෂයෙන් මෑත කාලේ ඒ අධ්‍යාපනයේ මූණ දීලා තියෙන අභියෝග මොනවද, ඒ බරපතල ගැටලු මොනවද කියලා අපේ ජනාධිපතිතුමා ඒ ප්‍රකාශයේ ඉදිරිපත් කළා වගේ වසර 13ක් පාසල් අධ්‍යාපනය සම්පූර්ණ නොකරන දරුවන් පිළිබඳ අපි අවධානය යොමු කළා. එහෙනම් වසර 13ේ පාසල් අධ්‍යාපනය අපි පාසල තුල සහතික කරන්නේ කොහොමද, ඒ සඳහා පිළියම් යෙදීම අධ්‍යාපනයේ ප්‍රතිපත්තිය තුල ඇතුළත් කළ යුත්තේ කෙසේද කියන පිළිබඳ සාකච්ඡාව ඇති කරලා අපි ඒ පිළිබඳ තොරතුරු අපි ඉදිරිපත් කළා. ඒ අනුව තමයි අපි වෘත්ති අධ්‍යාපනයත් ඒ වගේම සාමාන්‍ය අධ්‍යාපනය ජෙනරල් එඩියුකේෂන් එකත් පාසල් අධ්‍යාපනය තුළ තියෙන්න ඕන කියන එකඟතාවයට ආවේ. ඒ වගේම ඒ නිසාම තමයි විධිමත් වෘත්ති අධ්‍යාපනයක් පාසල් විෂය ධාරාවට ඇතුළත් කරන්න ඕන කියන තීරණය එදා අපි ගත්තේ මෙන්න මේ වසර 13ක පාසල් අධ්‍යාපනය සාධක කරන්න. මොකද අපි දන්නවා අපේ පාසල් අධ්‍යාපනයේ දැනට තියෙන අධ්‍යාපනය විශ්වවිද්‍යාල ඉලක්ක කරගෙන කරන එකක් ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව සඳහන් කරා. නමුත් අවාසනාවකට ඉදිරි පළවෙනි වසරේ ඉතුරු වෙන ඇතුළත් වෙන දරුවන්ගෙන් අපොස සාමාන්‍ය පෙළ ලියන්න කලින් 11.3% ඉවත් වෙනවා. ඒ වගේම අපොස උසස් පෙළ ලියන්න කලින් දක්වා ඉන්නේ 67.3%, උසස් පෙළ සමත් වෙන්නේ 36%. ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා අවස්ථාව ලැබෙන්නේ 13%. එනම් මෙන්න මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පමණක් ඉලක්ක කරගෙන තියෙන අධ්‍යාපන ක්‍රියාවලිය වෙනස් විය යුතුයි කියන නිගමනයේ මත තමයි මේ අද අපි කතා කරන ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ගොඩාක් දේවල් තීරණය වුණේ. ඒ වගේම ඒ සඳහා අපි ඉදිරිපත් කරා අපේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටු අංක 16 වෘත්ති අධ්‍යාපනයේ කෙසේ සකස් විය යුතුද කියන සම්බන්ධයෙන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටු අංක 16 ඉතා පැහැදිලිව අපි විවරණයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම පාසල් අතර තියෙන විෂමතාවය, ඒ වගේම මට මතකයි මේ විෂමතාවය ගැන කතා කරනකොට අපි පුත්තලමේ ප්‍රදේශයේ ජනතාවගේ අදහස් විමසන්න ගියා. මට මතක හැටියට ඒ අවස්ථාවට අගමැතිතුමියත් මහාචාර්ය ප්‍රභා මනුරත්නත් ඒ වගේම මහාචාර්ය සරත් විතාරණත් මමත් ඒ වගේම ආචාර්ය දිලීප විතාරණත් සම්බන්ධ වුණා. එතෙන්දී ඉදිරිපත් කර තර්කයේ තමයි පුත්තලමේ ඈත පළාත්වල සමහර තැන්වල ළමයි 10යි 15යි ඉන්නේ, ඒකට අවශ්‍ය වෙන ගුරුවරු හොයාගන්න නැහැ, නිශ්චිත අධ්‍යාපනයක් ඒ වගේ පාසලක ලබා ගන්න බෑ කියලා. මට මේ දවස විශේෂයි සමහරලාට අගමැතිතුමිනිය ඔබට මතක ඇති, එදා දවස තමයි අපි ආපසු එන ගමනේ පුත්තලම හලාවත අපි තේබුන්න නැවැත්තුවා. ඒ දවස තමයි මේ මෑත කාලේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී අඳුරුතම දවස. අර මහින් එවකට හිටපු ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති දුරයෙන් පහව කළා මහින්ද රාජපක්ෂ අගමැති කරපු දව දින 42 ආණ්ඩුව පවතිච්ච දවස. මට මතකයි රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ දේශපාලනයත් එක්ක අපි එකඟ නොවුණත් අපි ඒ ගැන සාකච්ඡාව විදිහ අපි ඒ ක්‍රියාවලිය අනුගමනය කරේ අනුමත කරේ නැහැ. මට මතක හැටියට මහාචාර්ය සරත් විතාරණ එවකට ආණ්ඩුවත් එක්ක වැඩ කරපු එක් විශ්වවිද්‍යාල ආචාර්යෙකුට කෝල් එකක් දීලා කිව්වා ඔයගොල්ලන්ගේ තුට්ටු දෙකේ දේශපාලනයේ ආයතනයක් පෙන්වලා තිනවා, මේ රටේ ජනතාවත් එක්ක එකතු වෙලා ඔන්න ඔය තුට්ටු දෙකේ දේශපාලනය අපි කවදා හරි දවසක පරාජය කරනවා කියලා. අන්න ඒක අපි 2024 දී මේ රටේ ජනතාවත් එක්ක එකතු වෙලා කරා කියන එකත් මේ වෙලාවේ සඳහන් කරන්න කැමැති. පාසල් අතර විෂමතාවය ගැන කතා කරනකොට ජනාධිපතිතුමා ඉතා පැහැදිලි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරා. ලංකාවේ පාසල් 10126ක් තියෙනවා. මම 50ට වඩා අඩු 100ට වඩා අඩු කියන කතා කරන්නේ. හැබැයි ළමයි 200ට වඩා අඩු පාසල් 5204ක් තියෙනවා. ඒ කියන්නේ 151.4ක් ලංකාවේ තියෙන පාසල් වලින් භාගයට භාගයක් ළමයි 200ට වඩා අඩු පාසල් තියෙන්නේ. මේ ළමයි 200ට වඩා අඩු වෙලා තියෙන්නේ. ඒ රටේ ඒ ඉස්කෝලේ විදුහල්පත්තුමා හරි එහෙම නැත්නම් ගුරුවරු හරි කියන්නේ අපිට ගන්න පුළුවන් ළමයි 200යි ඊට වැඩි අපි ගන්නේ නැහැ කියලා. හේතුව තමයි මේ වගේ ඉස්කෝලේක අධ්‍යාපනය ලැබලා හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන් කියන මහජන විශ්වාසය නැහැ. ඒ නිසා තමයි අම්මල තාත්තලා ඒ වගේ පාසලකට දරුවෝ යවන්න අකමැති. ඒ නිසා ඇත්තටම මෙන්න මේ පාසල් අතර විෂමතාවය හදා ගන්න නම් ඒ පාසල් පිළිබඳ විශ්වාසය හදන්න නම් ඒකට අවශ්‍ය වෙන භෞතික පල් සම්පත්තික මානව සම්පත්තික අපි ලබා දෙන්න ඕන. අන්න ඒ නිසා තමයි අපි යෝජනා කරන්නේ අපේ ප්‍රතිපත්ති මාලාව තුළ යෝජනා කරන්නේ හැම කිලෝමීටර් වර්ග කිලෝමීටර් 3ක් ඇතුළත හොඳ පාසලක් හොඳ ප්‍රාථමික පාසලක් ලබා දීමේ වගකීම ආණ්ඩුව බාර ගන්න උනා. ඒ වෙලාවේදී මම මතක් කරන්න කැමතියි මොකද මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි කතා කරනකොට ඒකේ ප්‍රධාන මූලධර්ම කිහිපයක් ගැන අපි කතා කරා. නිදහස් අධ්‍යාපනය සහ සම ප්‍රවේශය, මානව සංවර්ධනය සහ සේවා නියුක්තියට අදාළතාවය සියල්ලන් පිළිගත හැකි සමාජයට වගවන පුරවැසියෙක්, ඒ වගේම තිරසර බබහා නවෝත්පාදනය, යාව ජීව අධ්‍යාපනය, මෙන්න මේ කරුණු පදනම් කරගෙන තමයි අපි ඒ ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කරේ. අන්නේ ප්‍රතිපත්ති මාලාව පදනම් කරගෙන තමයි අද මේ ඔබත් මාත් කතා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන එක පදනම් වෙලා තියෙන්නේ. ඒ නිසා වැදගත් වෙන්නේ අපි කතා කරන්නේ මොන පදනමකින් ඉඳගෙනද. ඒ ප්‍රතිසංස්කරණය සඳහා පදනම් වෙච්ච ලියවිල්ල දැන් මෙතෙන්දී අපි කතා කරා. අපේ විපක්ෂ නායකතුමත් සඳහන් කරා එතුමාගේ පක්ෂයට නම් එතුමා කිව්වේ වයිට් පේපර් එකක් කියලා. වයිට් පේපර් එකක් තියෙනවා, හැබැයි අනිත් කණ්ඩායමට එහෙම එකක් නැහැ. මෙන්න මේක තමයි වයිට් පේපර් එක. හැබැයි මෙතෙන්දී සඳහන් කරන්න කැමති ඔබතුමා ඉදිරිපත් කරපු ඒ රටේ ඒ වයිට් පේපර් එක 2024 දී මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරා, රිජෙක්ටඩ් කියන සීල් එක ගැව්වා. හැබැයි මේ අපි ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ රටේ ජනතාව අනුමත කරා. අපි ඒ අනුමත කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරියට ගෙන යමින් ඒක යථාර්ථයක් බවට පත් කරන්න දැන් අගමැතිතුමියගේ නායකත්වයෙන් අධ්‍යාපන ඇමතිතුමිය හැටියට තමන්ගේ අමාත්‍යාංශයේ මෙහෙයවමින් අපි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යන්න කටයුතු කරනවා. ඒ වගේම අපි කියන්න කැමති ප්‍රතිපත්ති ප්‍රකාශනය හුදෙක් ලියවිල්ලකට විතරක් සීමා කරන්නේ නැතුව ඒක පොළවේ යථාර්ථයක් බවට පත් කරන්න. ඒ පොළවේ යථාර්ථයක් බවට පත් කරලා සැබෑ සමාජ පරිවර්තනයක් අත්පත් කරගන්න මූලික පදනම සැලසෙන අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් අත්පත් කර ගැනීම සඳහා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි යෝජනා කරලා තියෙනවා. අපි දන්නවා මේ පිළිබඳ දිගු සාකච්ඡාවක් 2018 ඉඳලා අපි ජාතික ජනබලවේගයේ හැටියට අපි කරමින් හිටියා. නමුත් මේ සාකච්ඡාව සඳහා අවස්ථාව ලැබෙන්න ඕන. අපි කැමති මේක නිම කරපු එකක් නෙමෙයි, දෘඩ එකක් නෙමෙයි, රිජිඩ් එකක් නෙමෙයි, තවමත් වෙනස්කම් සාධනීය වෙනස්කම් සඳහා විවෘතයි. ඒ විවෘත සාකච්ඡාවට කුහකකමින් යුතුව ඉදිරිපත් වන ඕනම කණ්ඩායමක් එක්ක අපි සාකච්ඡා කරන්න ලෑස්ති. ඒ අනුව අපිට තව කල් තියෙනවා. 2026 පටන් ගන්න පළවෙනි වසර සහ 6 වෙනි වසර, එතනින් පස්සේ මූලික සැලැස්ම අපි සකස් කරලා තියෙනවා. ඒ සැලැස්ම තුළ ඒ සාධනීය අරමුණවලට හානියක් නොවන වඩා යහපත් වෙනස්කම් සාකච්ඡා කරලා එකඟ වෙන්න අපි කිසියම් උත්සාහයක් දරන්න, ඒ සඳහා එකමඩේට් කරන්න අපි කැමති. හැබැයි මම මේ රටේ ජනතාවටත් විපක්ෂයටත් අනිකුත් සියලු දෙනාටත් එකතු කර එකක් කියන්න කැමති. අර අන්ධයන් 4 දෙනා අලියෙක් දිහා බලලා අලිය අතගාලා විවේචනය කර ස්වරූපයෙන් තමන්ට දැනෙන කොටසක් විතරක් අරගෙන වියුක්තව අරගෙන වෙන් කළා අරගෙන මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවේචනය කරන්න එපා. සමස්තය දකින්න. ඒ සමස්තය දැකීමෙන් පමණයි වඩා යහපත් දෙයක් අපිට අත්පත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මම අවසාන වශයෙන් කියන්න කැමති සමහර දේවල් අපිට පයිලට් ප්‍රොජෙක්ට් එකක් හැදිර කරන්න පුළුවන්. හැබැයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා කියන්නේ එක කොටසකට අපිට ඉම්ප්‍රාස්ට්‍රක්චර් එක විතරක් නම් දියුණු කරන්න ඕන, හියුමන් රිසෝස් විතරක් නම් දියුණු කරන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් අපි කොටසක් තෝරගෙන ඒ දේවල් ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි අපි මේ විෂයමාලා සංවර්ධනයක් එක්ක විෂයමාලාවල වෙනස්කම්, පාසල් ව්‍යුහයේ වෙනස්කම්, ඒ සමස්ත වෙනස්කමක් කරන්නේ ඒ වගේ එකක් පයිලට් ප්‍රොජෙක්ට් එකක්
කරන්න පුළුවන් කියන එක
අවසන් කරනවා. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මම අවසාන වශයෙන් කියන්නේ සාධනීය දෙයක්, සැබෑ සමාජ පරිවර්තනයක්, යහපත් සමාජ පරිවර්තනයක් වෙනුවෙන් අපි යුගයේ වගකීම ඉෂ්ට කරන්න, ඒක විපක්ෂයේ හිටියත් ආණ්ඩුපක්ෂයේ හිටියත් අපි කතා කරන භාෂාව මොනෝ වුණත්, අද දහන ආගම මොනෝ වුණත් යහපත් දෙයක් කරන්න සමාජයේ වෙනසක් අත්පත් කර ගැනීම සඳහා ඒ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් අපි ඔක්කොම එකතු වෙලා කටයුතු කරමු, හොඳ දේ මතු කරලා ගමු. ඒ තුලින් වඩා යහපත් හෙට දවසක් මේ රටේ දුවා දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කරමු කියන ආරාධනා කරමින් මම නිහඬ වෙනවා. බෙහෙවින් ස්තුතියි.